කථානායක රැවිසින් කරනු ලබන නිවේදන පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වැඩකටයුතු කරගෙන යෑමේදී පාර්ලිමේන්තුවේ ගරුත්වයට නොගැලපෙන නුසුදුසු හා අශෝභන වචන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් නිරන්තරයෙන් භාවිත කරනු ලබන අවස්ථා පිළිබඳ මාහට නිරීක්ෂණය වී ඇති බවත් එවැනි වචන භාවිත කිරීම මෙම ගරු සභාවේ ගරුත්වයට හානි කරන අතර මේ ඉතාමත් අසතුටුදායක හා කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම ගරු සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් තවත් මන්ත්‍රීවරයෙකු ඉලක්ක කරමින් බොහෝ විට සිදු කරනු ලබන මෙවැනි නුසුදුසු වචන වලින් කරනු ලබන ආමන්ත්‍රණ කිරීම සහ දෝෂාරෝපණය කිරීම වලින් මින් ඉදිරියට වැළකී සිටිය යුතු බව දැඩිව අවධාරණය කරමි. ඒ අනුව මෙම කරුණු කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කොට රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ කටයුතු වඩා විනයානුකූලව හා ආදර්ශමත් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධව මහජන නියෝජිතයන් ලෙස ඔබගේ සහයෝගය මා උදක්ම බලාපොරොත්තු වෙමි. කථානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව
Roman 2023
මුදල් වර්ෂය සඳහා අංගටික මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 43 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 27 28 හා 29 කොටස් දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 19 හා 20 කොටස් හා නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 15 සහ 16 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරන්නේ.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම. රජයේ මුදල් පිළිමත කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on the appropriation bill for the financial year 2026 in terms of Standing Order 1215 Roman 1 of Parliament on the fiscal, financial and economic assumptions used as a basis in arriving at total estimated expenditure and revenue of the budget. Only in English, sir, with special leave of the House and the copies of Sinhala and Tamil languages will be presented as soon as possible. I'm not going to get into the details of this report. It is 70 pages that our committee compiled. First of all, I must thank all the members of our committee, Immaterial of Political Party. We have worked together to prepare this report, and also appreciation to all the staff who helped us, including the four young consultants we have. Unfortunately, sir, we've been looking to get these people recruited for a year. We only got them last month, and led by Mr. Thilina Panduavala. But I must say here, sir, that the budget has only provided 8 million rupees for the parliamentary budget office and 3 million rupees for capital expenditure. That is absolutely insufficient. You know, the objective of the Committee on Public Finance is given as per the Constitution, Article 148. We have, this Parliament has full control over public finance. So when the Treasury Department, rest of the government and also Central Bank, tells us various things and presents various reports and analyses, this Parliament must have the wherewithal, the capacity to be able to critically evaluate those reports. Unfortunately, we are unable to do that. With 8 million rupees, what can we do, sir? And the Parliamentary Budget Office Act was passed in 2023. And I'd like to table here the documentations that have been already prepared on the Parliamentary Budget Office, the operational design, just one moment. Parliamentary Budget Office Financial Action Plan, the Excel sheet for what our expenses are going to be. So if you are serious about having the Committee on Public Finance, its back office, then we must actually do it. You know, there's no point in rhetoric. We have to physically allocate funds to run that office. So I humbly request you, sir, that during the committee stage, and I'll request the Leader of the House also, to relook at the expenditure that you have allocated and provide appropriate funds for the Parliamentary Budget Office. So that's a humble request that I'm making. In this document, sir, like I said, for the first time, we've been able to actually provide a color copy, and because it's easier for them to then to digest what is in here. But essentially, we are looking at assumptions and forecasts. Now, in these assumptions, everything depends on what our assumptions are for next year. For instance, this year, the assumption was that the nominal GDP will grow by 10.4%. And then that was supposed to be 33 trillion rupees. Based on that, various ratios were calculated. But we are going to end up only with 32 trillion rupees, which means as opposed to the projection of 10.4%, we are only going to have 7% nominal growth. But inflation was expected to be 5.7%. But inflation is only going to be 2.4%. So there have been massive discrepancies in the assumptions going into 2025. So what we need to do is to try and ensure that these variations become less and less in the future. I'm not going to go through most of it, but what we are showing here, sir, is that there is an unexpected revenue that that the Treasury collected, particularly because no one expected when the Fiscal Policy Department, the Finance Ministry presented the budget also, that they would collect so much revenue from vehicle taxes. So that is really what has happened. And we have also shown here the Treasury surpluses, where there has been quite a bit of discussion in media about the buffer in the cash availability of the Treasury. So therefore, this is a fairly comprehensive yet summarized version of what we believe, the committee believes, is the situation with respect to assumptions and forecasts in preparing the budget for 2026. So I expect all members of this committee to peruse this document, and perhaps during the course of the debate going forward, to provide the committee with any of their observations so we can incorporate those things. I thank you, sir.
Mahajana Petsam Piliganima, Garu Parliamentu Mantri, Dharmapriya Disanayaka Mahata.
Garu Kathanayaka Tumani, Saliyava Handiya, Nivasa Yojana Kramaya, Anka Visihata Dharana Sthane Padinchi, WGN Tusita Ratnasekara Mahatagen Labunu Petsam Piliganumi.
Garu Parliamentu Mantri, Sushant Kumara Navaratna Mahata.
Garu Kathanayaka Tumani, Medavachya Vihara Pedesa, අංක 101 32 දරණ ස්ථානයේ පදිංචි සීපී චන්ද්‍රපාල මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, ඇත්කඳුර තනබද්දේගම පාලුවත්ත යන ලිපිනේ පදිංචි ඥානවදී ගුරුසිංහ මහත්මියගේ ලැබුණු පෙත්සම සහ ගෝනගලපුර ගල්තුඩුව අංක 353 F දරණ ස්ථානයේ පදිංචි PK Lilavati Mahatmayakin labunu pessama piliganna.
Pessam Mahajana Pessam pilibanda karaka sabawata yomu karunu labe. Vathika pilithuru apeksha karana prashna anka 1 garu K Ilan Kumaran Mahata videsha katitu videsha rakiya saha sancharaka amathumage asimata.
Garu Kathanayakathumani uttara sapima sandaha sati deka kalayak illa sitta.
Prashna anka 2 garu Ambika Samivel Menaviya parisara amathumage asimata.
Mama, asalnya
kata. Kata, naik tu muni. Pasti kita putri ini sendaha සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 3 ගරු රසිත් භාෂණ ගමගේ මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එතුමා අහන ප්‍රශ්නේ A1 ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ මෑවන විට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව 1034කි. ඊළඟට එතුමා අහනවා එක් තනතුරු වෙන්වෙන වශයෙන් පුරප්පාඩු කොපමණද කියන එක. මේකේ ටිකක් දීර්ඝ ලේඛනයක් තිබෙන නිසා මම කීපයක් කියන්නම්. වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු අපිට අනුමත කාඩර් එක 34යි, දැන්ට 33ක් ඉන්නවා, පුරප්පාඩු 1යි. වෛද්‍ය නිලධාරීන් අනුමත කාඩර් එක 247යි, 244ක් ඉන්නවා, පුරප්පාඩු 3යි. බෝඩ් සිස්ටර් අනුමත කාඩර් එක 20යි, 7 දෙනෙක් ඉන්නවා, පුරප්පාඩු 13යි. දැන් පුහුණු වීමක් ආරම්භ කළ තිබෙන නිසා මේ සංඛ්‍යාව ඉක්මන අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. හෙදනධාරීන් 437යි අනුමත කාර්ය මණ්ඩලය, 403ක් ඉන්නවා, 34ක් පුරප්පාඩු. ෆාමසිස්ට් අනුමත 25යි, 24ක් ඉන්නවා, පුරප්පාඩු 1යි. MLT අනුමත 23යි, දැන්ට ඉන්නවා 20ක්, පුරප්පාඩු 3යි. රේඩියෝග්‍රැෆර් අනුමත 9යි, දැන්ට ඉන්නේ 6යි, පුරප්පාඩු 3යි. ෆිසියෝතෙරපිස්ට් අනුමත 7යි, දැන් ඉන්නේ 3යි, පුරප්පාඩු 4යි. පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ් අනුමත 29යි, ඉන්නේ 19යි, පුරප්පාඩු 10යි. ඩිවලොප්මන්ට් ඔෆිසර් අනුමත 6යි, එතන 11 දෙනෙක් ඉන්නවා, අතිරික්තයක් පවතිනවා. ඇටෙන්ඩන්ට් අනුමත 47යි, දැන්ට ඉන්නවා 30ක්, 17ක් පුරප්පාඩු තියෙනවා. මේක අපි ළඟදී ප්‍රමෝට් කරනකොට ඒක ප්‍රශ්නයක් නැති වෙනවා. ඊළඟ සෞඛ්‍ය කාර්ය සහායකයන් සාමාන්‍ය අනුමත 30යි, 23ක් ඉන්නවා, පුරප්පාඩු 7යි. සෞඛ්‍ය සහායක කනිෂ්ඨ අනුමත 168යි, දැන්ට ඉන්නේ 127යි, පුරප්පාඩු 41යි. සමස්යක් හැටියට අනුමත කාර්ය මණ්ඩලය 1207යි, දැන් 1014ක් ඉන්නවා, පුරප්පාඩු 173ක් වාර්තා වෙනවා. A3 ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ දැනට සීමිත වෛද්‍යලධාරී පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමේදී සේවා අවශ්‍යතාවය සඳහා අදාළ අනුයුක්ති කිරීම සිදු කරනු ලැබේ. එතකොට මම කලින් කිව්වා මෙතන තිබෙන්නේ පුරප්පාඩු දැනට 3ක් පමණයි, ඒක සම්පූර්ණ කරන්න පුළුවන් වෛද්‍යලධාරීන්ගේ. නමුත් කරු මන්ත්‍රීතුමා මේක තිබෙන 2017-18 කාඩර් එකට අපි කාඩ එක රිවයිස් කරගෙන යනවා. දැනට සිසු හෙද පුහුණුවේ නිරත, ඉදිරියේදී පුහුණු අවසන් කිරීමට නියමිත හෙද ඩිප්ලෝමාධාරී කණ්ඩායම් හා මාසහායක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවාගෙන පත්වීම් ලබා දීමට නියමිත හෙද උපාධාරීන් සඳහා පත්වීම් ලබා දීමේදී විමරුවාට අනුයුක්ත කිරීමට කටයුතු කරනවා. දැන් සමහර මේ ටීචින් හොස්පිටල් සහ රේකිය අමාත්‍යංශයට අයත් තෘතීක රෝහල් වලට අපි අමතර වශයෙන් හෙද උපාධාරීන් ප්‍රමාණයක් ලබා දුන්නෝගේ පුහුණුවට, නමුත් මෙතනට මේක පළාත් සභාවට අයිතියක් නිසා ලබා දීමට හැකියාවක් තිබුණ නැහැ. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යා MLT, ෆිසියෝතෙරපිස්ට්, විකිරණ ශිල්පී, වාග් චිකිත්සක සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී යන තනතුරු සඳහා ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් ලැබී ඇති අතර ඒ සඳහා අදාළ කටයුතු කරමින් පවතී. ඒ අනුව මෙම පුරප්පාඩු වලට එය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අනෙකුත් සහායක කාර්ය මණ්ඩලය හා සුළු සේවක පුරප්පාඩු පළාත් සභාව මගින් ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමේදී බඳවාගෙන සේවා අවශ්‍යතාවය අනුව රෝහල් වෙත අනුයුක්ත කිරීම සිදු කර ලබනවා. A1 රෝහලේ යෝග්‍ය ස්ථානවල ඖෂධ ගබඩා සඳහා අවශ්‍ය ආකාරයට සකස් කරගත් කාමර තුල නියමිත ප්‍රමිතියට අනුකූලව ඖෂධ ගබඩා පිහිටුවා ඖෂධ ගබඩා කර ඇත. කියන්නේ මන්ත්‍රීතුමා මේ ප්‍රමිතිගත ඖෂධ ගබඩාවක් කියන එක නෙමෙයි එතන තිබෙන්නේ. නමුත් අපි ඒ අනිකුත් තැන්වල ප්‍රමිතිය පවත්වාගෙන යනවා. මේක ප්‍රමිතිගත ඖෂධ ගබඩාවක අවශ්‍යතාවය මේ රෝහලට පවතිනවා. A2 ප්‍රධාන මාස්ටර් ප්ලෑන් එකට අනුව ඖෂධ ගබඩාවක් පිහිටිත ස්ථානය මේ වනට හඳුනාගෙන ඇති අතර රෝහල් පරිපාලනය මගින් ඊට අදාළ සැලැස්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මගින් මේ වනට අමාත්‍යංශයේ සැලසුම් අංශය වෙත ඉදිරිපත් කර ඇත. දෙදස් විසිය වසර සඳහා ගම්පා දිස්ත්‍රික් මහරෝහල ඉදිකළ යුතු නව ගොඩනැගිලි පිළිබඳ සැලැස්මට ඖෂධ ගබඩාව ඇතුළත් කර ඇති අතර ඊට අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභාව වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන මගින් කළමනාකරණය කර ලබා දීමට කටයුතු කරනු ලැබේ. ආ තුන දෛනිකව ප්‍රතිකාර කරනු ලබන රෝගීන් සංඛ්‍යාව 2024 බාහිර රෝගී අංශයේ දෛනික සාමාන්‍ය අගය 586යි මාසික සාමාන්‍ය අගය 17847යි. සායන සඳහා 2024 දෛනික සාමාන්‍ය අගය 1116යි මාසික සාමාන්‍ය අගය 33944යි. වාට සඳ ඇතුළත් වීම දෛනික සාමාන්‍ය අගය 2024 මේ 295යි සාමාන්‍ය මාසිකව 8808යි. 2025 මේ වන විට බාහිර රෝගී අංශයට දෛනික සාමාන්‍ය පැමිණීම 674යි මාසික 20303යි සායන සඳහා දෛනිකව 1137යි මාසිකව 34121යි ඇඩ්මිෂන්ස් දෛනික සාමාන්‍ය 244යි මාසික සාමාන්‍ය 7363යි. හතරවෙනි කොටස මාස්ටර් ප්ලෑන් එක සකස් කළා තියෙනවා. ඔව්. පස්වෙනි කොටස ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක වූ දැනට 773ක් වන රෝහලේ රෝගී ඇඳන් ධාරිතාව 1570 දක්වා වැඩි වනු ඇත. ආ පැන නොනගී.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නයක් අතු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක අමතුමාගේ අනුදැනුම මත රෝහල් වල රෝහල් කමිටුපත් කිරීම සිද්ධ කරනු ලැබුවා. එතකොට ගම්පා දිස්ත්‍රික් රෝහලෙත් රෝහල් කමිටුව අනු කමිටු 7ක් ඔස්සේ යමින් ඒ රෝහල ගැන අධ්‍යයනය කරමින් රෝහලෙ තියෙන අඩුපාඩු ගැටලු හඳුනා ගනිමින් වාර්තාවකුත් සකස් කරලා තියෙනවා. ඒ අනුව විශාල ගැටලු අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. මේක අපි කාඩ් එක සම්බන්ධයෙන් මේ කතා කරපු අඩුපාඩු වලට අමතරව ඔපරේටින් ටේබල්ස් 10න් 5ක්ම වැඩ නැහැ. ඊට පස්සේ සෙන්ට්‍රිෆියුජ් 3න් 1යි, ලැබ් 3ටම තියෙන එක සෙන්ට්‍රිෆියුජ් එකයි. ඒ වගේ විශාල භෞතික සම්පතේ විශාල හිඟයක් තියෙනවා. එතකොට මේ රෝහල ගත්තොත් එහෙම කාර්තුවකට 80,000ක් විතර රෝගීන් එනවා. ශල්‍ය කර්ම සඳහා 2500ක් විතර කාර්තුවකට, ඒ වගේම ළමා රෝගීන් වෙනම තව 1000ක් විතර. එතකොට මේ විශාල සේවාවක් මේ දිස්ත්‍රික් රෝහල තුලින් සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා, මේ රෝගීන්ට මේ රෝහල සම්බන්ධයෙන් තියෙන ආකල්පයේ චිත්‍රය අවුරුදු ගාණක් තිස්සේ වැරදි චිත්‍රයක් තියෙන කළු චිත්‍රයක් කළු පැල්ලමක් තියෙනවා ගම්පහට. ඒ වගේම කාර්ය මණ්ඩලය ගත්තත් අතෘප්තිමත්ව සේවය කරන හැඟීමක් තියෙනවා රෝහල තුල. ඒ වගේම දිස්ත්‍රික්කයේ තුලත් දිස්ත්‍රික් රෝහලක් වශයෙන් ඒ අවශ්‍ය ධාරිතාවයට යන්නේ නැති හැඟීමක් තියෙනවා. ඉතින් අපිට මේක අධ්‍යයනය කරගෙන යද්දී අපිට මේක තිබ්බ ප්‍රශ්නේ දැන් අමතුමගේ උත්තරෙත් අනුව පළාත් සභාවට වෙන් කරන මුදලින් තමයි මේක අතනින් එහාට අපිට ගොඩනැගීමක් සිද්ධ කර හැකිවන්නේ. නමුත් ඒකේ තියෙන යම් ගැටලුකාරී තත්වයන් ටිකක් තියෙනවා. අපිට අර මූලික අවශ්‍යතාවයන්වත් අපිට සපුරා ගැනීමට නොහැකි වෙලා තියෙනවා දිස්ත්‍රික් රෝහලට. ඒතකොට මේක දැනගන්න ඕන, මේක මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා කටයුතු සූදානමින් කරමින් තිබෙනවද? ඒක කරන්න නොහැකි නම් මොකද්ද ඒකට හේතුව කියන්නේ?
මන්ත්‍රීතුමනි, දැනට අපේ ෘතීක සත්කාර සපේන රෝහල් අතරින් ලංකාවෙම 7ක් පමණයි රේකී අමාත්‍යංශයට අයිති නැත්තේ. එයින් 4ක් තිබෙන්නේ උතුරු පළාත ආශ්‍රිතව මන්නාරම, මුලදිව, කිල්නොච්චි සහ වවුනියා කියන දිස්ත්‍රික් මහ රෝහල්. ඊට අමතරව බස්නාහිර පළාතේ පවතින අවිසාවේල්ල, ගම්පහ සහ හොරණ කියන දිස්ත්‍රික් මහ රෝහල් පවතින්නේ රේකී අමාත්‍යංශය යටතේ නෙවෙයි පළාත් සභාව යටතේ. ඉතින් සැලසුමක් අනුව කටයුතු කිරීමේදී ඇත්තට මේ තෘතීක සත්කාර ඒකක සියල්ලම රේකී අමාත්‍යංශයේ මධ්‍යම ආණ්ඩුවේ පවත්වනවා නම් පහසුයි. උදාහරණයක් හැටියට මේ තිබෙන හෙදහිගේදී දැන් අපි මේ වන විට මේ වසරේ පමණක් හෙද පත්වීම් ලබා දීලා තිබෙනවා 4114ක්. හැබැයි පළාත් සභාවල ඒත් මේ හෙදහිගේ පවතිනවා. එතකොට වෙලා තිබෙන්නේ අපි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙතට මේ හෙදියන් යොමු කළත් ඒගොල්ලන්ගේ පවතින කාඩර් එක දැන් පිරලා තියෙන ගොඩක් තැන්වල බස්නාහිර පළාතේ ඒ වගේ තමයි. ඒක පළාත් සභාවේ අනුමැතිය ලැබෙනවා නම් මේ උතුරු පළාතේ තිබෙන මේ රෝහල් හතරත්, බස්නාහිර පළාතේ තිබෙන රෝහල් තුනත් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට රේකී අමාත්‍යංශ කැමැත්තක් පවතිනවා. ඒක ඇත්තටම අපි දැන් ඉල්ලීමක් කළා තිබෙනවා. ඒක පළාත් සභාවේ අනුමැතියක් ඒකට ලැබිය යුතුයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා දෙවෙනි ප්‍රශ්නයක්. හරි. ගරු
ප්‍රසංග හතර ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි ප්‍රශ්නය අහනවා මම.
ගරු කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා පිළිතුරු ලබා දීම සඳහා.
ප්‍රසංග පහ ගරු බී ආර්යවංශ මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට. දෙවෙනි වටය ප්‍රශ්නාංක පහ ගරු බී ආර්යවංශ මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි ගරු ආර්යවංශ මන්ත්‍රීතුමා වෙනුවෙන් පරිසර අමාත්‍යතුමාගෙන් අහනවා.
නෑ.
ගරු කතානායකතුමනි මේ ඒ ප්‍රශ්නටත් සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න ගරු සිවඥානම් සීදරන් මන්ත්‍රීතුමා. Garu Arjuna Mantituma.
This is regarding the point 91K. The member moving a bill, regulation or resolution or motion shall have the right to reply at the conclusion of the debate. So this, yesterday there was an incident. I don't want to explain that. But can you make a speaker's decision on this? Because yesterday I was asking for the conclusion a chance and that was refused and then later it was given for 1 minute. So I just want to make sure.
Under what, Honorable Member? Honorable Member, we will discuss in the Business Committee. Parliament is Tarun Yoga Visyata Dekarte Prasna, Garu Sivanyanam Sidharan Mantrituma.
Gaurava Sabana Ravarkalin and Gaurava Amachar Avargalidam Ketkiren, Pokuvarathu Nedunjalaigal, Thuraimugangal Matrum, Civil Vimana Sevigal Amacharum, Paralumandra Sabai Mudalverumana Gaurava Vimal Ratnayaka Avargalai, Indriya Dinam Ketpadarkaga. யாழ்ப்பாண மாவட்டத்தின் போக்குவரத்து நடவடிக்கைகளில் மிகவும் பின்தங்கிய பிரதேசமாக உள்ள வடமராட்சி கிழக்குக்கான தரைவழிப்பாதை போக்குவரத்து மிகவும் சீர்கட்ட நிலையில் உள்ளது. பருவமழைக்காலம் தொடங்கியுள்ள இந்நேரம் பருத்தித்துறை, நாகர்கோயில், குடத்தனை, செம்பியன்பட்டு, மருதங்கேணி, தாளையடி, உடுத்துறை, கட்டைக்காடு, வெற்றிலைக்கேணி, புல்லாவளி, மண்டலாய் பிள்ளையார் ஆலயம் வரையிலான பிரதான வீதி மிகவும் பாழடைந்துள்ளது. 2015-2019 ஆண்டு காலப்பகுதியில் இவ்வீதிக்கு நிதி ஒதுக்கப்பட்டு காப்பர் வீதியாக செப்பனிடப்பட்டது. வீதி அபிவிருத்தி அதிகார சபைக்கு சொந்தமான இவ்வீதி அதிகாரிகளின் நேர்த்தியான திட்டமிடல் நேர்பார்வை இல்லாமல் செப்பனிடப்பட்டு 5 வருடத்திற்குள்ளே பாவிக்கப்பட முடியாத வீதியாக உள்ளது என்பதை அமைச்சர் அறிவாரா? என்னுடைய முதலாவது கேள்வி, இவ்வீதியின் மொத்த நீளம் எத்தனை கிலோமீட்டர்? இவ்வீதிக்கு ஒதுக்கப்பட்ட நிதி எவ்வளவு? இரண்டாவது, 5 ஆண்டுகளுக்குள் இவ்வீதி இவ்வாறு சீர்கட்டுவதற்கான காரணம் என்ன? இதற்கு பின்னால் பிழைவிட்டவர்களுக்கான நடவடிக்கை என்ன? மூன்றாவது, இந்த வீதி தொடர்பில் நடைபெற்ற ஊழல் தொடர்பாக பூரண விசாரணை ஒன்று நடாத்தப்படுமா? நாலாவது, இவ்வீதி மக்கள் பாவிக்கக்கூடிய வகையில் காப்பர் வீதியாக எப்போது திருத்தம் செய்து வழங்கப்படும்?
ගරු කතානායකතුමනි, ගරු ශ්‍රීතරණ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර. 1. වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග දෙකක් පවතින අතර දැනට අබලන් තත්ත්වයක පවතින්නේ පේදරතුඩුව මර්දන්කණි B371 මාර්ගයේ කොටසක් පමණි. මෙම මාර්ගයේ දැනට අබලන්ව පවතින කිලෝමීටර් 15 සිට කිලෝමීටර් 31.43 පහ දක්වා කොටස වසර 2016-2019 කාලය තුල මග නැගුම සමාගම මගින් වැඩ පැවරීම වර්ක් කෝඩර් මත සංවර්ධනය කර තිබේ. එම මාර්ගයේ බොහෝ ස්ථාන දැනට අබලන්ව පවතී. ඊට පස්සේ කර පිළිතුර, දැනට අබලන් තත්ත්වයක පවතින පේදරතුඩුව මර්දන්කණි B37 මාර්ගයේ මුළු දෙක කිලෝමීටර් 31.43.5යි. මෙම මාර්ගය සඳහා පමණක් ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කරන මැත. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග සඳහා පොදුවේ වැඩ පැවරීම වර්ක් ඕඩර් මත සංවර්ධනය කර ඇත. 2. මාර්ගයේ පාදමෙහි පවදන දුර්වල පස්තට්ටු හේතුවෙන් මාර්ගය අබලන් වී ඇති බව නිරීක්ෂණය වේ. මෙම තත්ත්වය ඇතීම් පිළිබඳ පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අභ්‍යන්තර විගණනාංශය විසින් දැනට මූලික පරීක්ෂණයක් සිදු කරමින් පවතී. එහි අවසන් වාර්තා ලැබීමෙන් පසු වැඩිදිකරුවන් වේ නම් එම අය සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. 3. අභ්‍යන්තර විගණනාංශයේ අවසන් වාර්තාව ලද පසු ඒ අනුව පූර්ණ පරීක්ෂණ සිදු කරනු ලැබේ. 4. මෙම මාර්ග කොටසේ අබලන් ස්ථාන ප්‍රතිසංස්කරණය කර වැඩි දියුණු කිරීම සඳහා ඇස්තමේන්තුවක් පිළියෙල කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 398 කි. එම ඇස්තමේන්තුවට අනුව 2026 වසරේදී වැඩි දියුණු කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ. එනිසා ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න පිළිතුර තමයි අබලංගලා තියෙන මම මේ මාර්ගය කීප වතාවක් බලන්න ගියා. ඒ නිසා මුදල් වෙන් කළා තිබෙනවා මේ ජනවාරි සිට එහි කටයුතු ආරම්භ කරන්න.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව අමචර අවர்களே, அந்த பாதை என்பது யாழ்ப்பாண மாவட்டத்தில் மிக பின்தங்கிய கடற்கரையோர பிரதேசத்தை கொண்டது. நீங்களும் நேரடியாக பார்வையிட்டிருக்கிறீர்கள். நீங்கள் அந்த பகுதிகளை உங்களுக்கு பரிச்சயமாக இருக்கும் என்று நான் கருதுகிறேன். மிக முக்கியமாக கல்வி ரீதியாக போக்குவரத்து ரீதியாக அந்த மாணவர்கள் குறிப்பாக கட்டக்காடு வெத்திலக்கேணி தாளையடி உடுத்துறை பகுதி மக்களுடைய மருதங்கேணி பிரதேசியலாளர் உட்பட்ட பகுதிக்குட்பட்ட அந்த வீதி மிக முக்கியத்துவம் வாய்ந்தது. ஆகவே இதனைக்கு பின்னாலே யாரும் அரசியல் தலையீடுகள் இருந்த அந்த வீதி இவ்வாறு கேவலப்படுத்தப்பட்டதா அல்லது அந்த அதிகாரிகள் பிழைவிட்டிருந்தால் நீதியின் முன் நீங்கள் உடனடியாக நிறுத்த வேணும். ஏனென்றால் இவர்கள் டச் அப் என்று சொல்லி இப்ப 198 மில்லியனை செலவழிப்பார்கள். திரும்பவும் அது மணல் பாங்கான பாதைகள். அந்த மணல் பாங்கான வீதி திரும்பவும் டச் அப் செய்ய செய்ய அல்லது வெட்டி வெட்டி திருத்த திருத்த திரும்பவும் அந்த வீதிகள் சீர்கடும். ஆகவே தயவு செய்து ஒரு நிரந்தரமான பாதையாக அந்த மக்கள் பாவிக்கக்கூடிய வகையில் அவர்கள் சுனாமியால பாதிக்கப்பட்டவர்கள், யுத்தத்தால பாதிக்கப்பட்டவர்கள் தொடர்ந்தும் வீதி இல்லாமல் இன்று வரையும் யாழ்ப்பாண மாவட்டத்திலே பாதிக்கப்பட்ட மக்களாக இருக்கிறார்கள். தயவு செய்து ஒரு நல்ல நேர்த்தியான வீதியாக அமைப்பதற்கு உதவுங்கள்.
கரு கட்டாநாயகத்துமணி මම දන්නේ නැහැ මීට මේක මේක හදලා තියෙන 2016 2019 කාලේ ඒ අනුව මිලියන 1500ක් වේදන් කළ හදව පාරක් තමයි දැන් මේ ගොඩක් අබලංගලා තිබෙන්නේ. තේ කාලෙදි දූෂණය සහ දේශපාලන බලපෑම් තිබුණද කියලා මට අවබෝධයක් නැහැ. දූෂණය තිබුණු බව හිතෙනවා මේ කැඩලා තියෙන විදියට. නමුත් අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. අප මුදල් වෙන් කළා තිබෙනවා. ඊට අමතරව ආඩිකට අයිති වඩමාරච්චි නැගෙනහිර අදාළව ගත්තොත් අපිට තිබෙනවා පාරවල් දෙකක්. එකක් මේ මර්දන්කරණි පාර, අනිත් එක තල්ලඩි මාර්ගයේ සොරන්පත්ටුවල ඉඳලා ඒ පාර අපි හදලා තිබෙනවා. ඒ වගේම උතුරේ අපි ප්‍රධාන පාරවල් ගණනාවක් කරු කතානාගතුමින් හදනවා. පට්ටුවාල් පාලම හදනවා, කුරිකට්ටුවන් ජැටික හදනවා. මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කෙම තියෙන වලේ පාඩු දක්වා පාර අපි හදන්න පටන් අරන් තිබෙනවා. ඒ නිසා කලින් මොන ප්‍රශ්න තිබුණාද දැන් ඒ ප්‍රශ්න නැහැ. ඒක තමයි නිසා මේ පාර හදන ඔබතුමාත් ගිහිල්ලා නිරීක්ෂණය කරන්න. ඒ වගේම ඔබතුමා ඒ දිස්ත්‍රික්කේ කෙළවරේ තිබෙන ඩිසැන්ටේෂන් ප්‍රොජෙක්ට් එකත් බලන්න අපේ ජල ප්‍රවාහන අමාත්‍යතුමා මේ 19 හෝ 20 යනවා. අපි ඒකත් බලාපොරොත්තු වෙන ජනතාවට පත් කරන්න ඉදිරි සති කීපය තුළ.
පුද්ගලික පැහැදිලි කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා.
බොහොම ස්තුතියි කතානායකතුමනි. 2025 11 22 දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගැබේදී සභාවේ යම් මන්ත්‍රීවරයෙක් විසින් සාවර නියෝග 92U2 යටතේ ප්‍රීති ප්‍රශ්නයක් මතු කරමින් ඇයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති කරුණකට අදාළව මා වෙත ද්වේෂ සහගත කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මා විසින් කිසිම අවස්ථාවක මන්ත්‍රීවරයක් ඉලක්ක කර කාන්තා මන්ත්‍රීවරයක් නම් කරමින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. මා මන්ත්‍රීවරියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලද අතර මන්ත්‍රීවරියන්ගේ ගෞරවයක් ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. කිසිම කතාවකට හෝ කිසිම සම්බන්ධතාවයක් නැති මන්ත්‍රීවරියකට විනාඩි 5කට අධික කාලයක් මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව කතානායකතුමා විසින් ලබා දෙන ලදී. මේ අයවැය විවාදයේ අතරතුර අයවැය විවාදයේ සමහර කටට කතාවට හම්බෙන්නේ විනාඩි 5යි. තවද යම් ප්‍රකාශයක් කරන අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සභානායක පාර්ලිමේන්තුවේ සිටි අතර තවද එවැනි ආරෝපණයක් කරන කියන ලෙස සඳහන් කරන මන්ත්‍රීවරියද පාර්ලිමේන්තුවේ සිටි අතර ඔවුන් විසින් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රකාශයක් කර නොමැත. ඒට හේතුව නම් මම එවැනි දෙයක් නොකළ නිසායි. මේ දින තුනකට පස්සේ තවද එම මන්ත්‍රීවරු විසින් දෙවන හා තෙවන පාර්ශ්ව අදාළ මන්ත්‍රීන් නම් සඳහන් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙම කතා ආරෝපණය කිරීමේ ඒ අය පත්වන අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ගත යුත්තේ මානව එම මන්ත්‍රීවරිය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් සිය විදේශ ගමන් වෙනුවෙන් රැගෙන යාමට නම් සිටි කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ කතිකාවකින් පසු ගරු ජනාධිපතිතුමා විසින් එම කාන්තාව විදේශ ගමන් නතර කරන ලදී. අපි ගරු ජනාධිපතිතුමාට සූතිවන්ත වෙනවා එවැනි ආදර්ශයක් ආණ්ඩු පක්ෂයට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම එතුමා තීරණය ගන්නට ඇත්තේම කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ කාරුණා හැඟීමකින් විය යුතුය. ඇයට කුමන බලහත්කාරකම් මුහුණ දීමට සිදු වේද යන්න අපි නොදනී. ඇයට සමාජයෙන් විශාල මඩපහරක් මේ වෙන විට එල්ල වී ඇත. සමාජ මාධ්‍යවල ඒ රූපය දමමින් ඉතාමත් අපහසුතාවයට පත් කර ඇත. ඒ අපහසුතාවයට පත්කරන ඒ සිදුවීම පාදක වී ඇත. ඒ වගේම ඒ අවස්ථාවේදී තමයි එම කාන්තා ඓතිහාසිකම වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරයන්ට අනිවාර්යෙන් පෙනී සිටින තිබෙන්නේ. ඒ කාන්තාව වෙනුවෙන් කාන්තා ඓතිහාසිකම වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුව තිබුණේ එබැන්නක් අප නොදුටු අතර මෙයින් එම මන්ත්‍රීතුමිය දෙබිඩි පිළිවෙතක් පිළිඹු වේ. එම අන්තර්මිතව ස්ත්‍රී විරෝධී ලෙස මා ඍජුවම නම් කිරීමට ඇතුළුව එතුමිය සිදු කළ සිසු ප්‍රකාශ හැන්සාඩ්වාතාවෙන් ඉවත් කළ යුතුය. මේ සම්බන්ධයෙන් මාහට ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධව ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මම මගේ නම සඳහන් කළ අවස්ථාවේ ඔබතුමාගෙන් මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලුවා මගේ නම ආරෝපණය කරා කියලා. ඒ අවස්ථාව මට ලැබුණේ නැහැ. ඔබතුමා මාව එළියට දානවත් කියලා කිව්වා. එළියට දාන්න කිසිම හේතුවක් සිදු වුණේත් නැහැ.
ඔබතුමා
ඒ වගේම ගරු කථානායක I'm finishing. අර්ජුන මන්තුමා ඒ සම්බන්ධයෙන් ඔබතුමාට ඒ කාරණේ ඉදිරිපත් කරද්දී නමක් සඳහන් කරලා රීති අනුව ඔබතුමා අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉතින් අපි
බලාපොරොත්තු වෙන
කිසිම සම්බන්ධයක් නැතුව
ඒ අදාළ ගරු මන්ත්‍රී
පහකට වැඩිය අවස්ථාව දෙනවා නම් ආණ්ඩු පක්ෂයේ
මන්ත්‍රීවරුන්ට
කිසිම නමක් සඳහන්
කරන්න
ආරෝපණය කරන්න නැතුව
ඒ අදාළ මන්ත්‍රීට වරප්‍රසාද ප්‍රශ්නයක් පැනගීමේ හැකියාව තියෙනවා. අදාළ මන්ත්‍රීතුමියට වරප්‍රසාද එතුමියගේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා නම් ඒ විදිහේ හිංසාවක් පිළිබඳව තියෙනවා නම් එතුමියට පුළුවන් වරප්‍රසාද ප්‍රශ්නයක් නැගිට. ඒ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා මම ඒ අස්ථාවුම් ප්‍රකාශ කරලා සිටියා. ඒ අදාළ මන්ත්‍රීතුමිය. හරි. අපි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී 50 කෙටුම්පත් යෝජනා ගරු ඉරිණි විජේසිංහ මන්ත්‍රීතුමිය.
ගරු කථානායකතුමනි
මේ
මන්ත්‍රීතුමා තනිකරම අසත්‍ය ප්‍රකාශයක් කරන්නේ අදාළ කතාබහ සිදු වුණ අවස්ථාවේදී වසන්ත සමරසිංහ ඇමතිතුමා මෙතුමා අතීතයේ කළ කී දෑ සිහි ගන්වන විට දීක යටිමඩි ගසා ගන්න
ගරු මන්ත්‍රීතුමිය ඔබ මේ අදාළතාවයක්
තියෙනවා අර මන්ත්‍රීතුමිය කියලා ඉවරලා පොයින්ට් කරලා මාව පෙන්නලා ඉවරලා තමයි මේ වගේ ප්‍රකාශය සිද්ධ කරේ. මා වෙනුවෙන් තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාව 22 දෙනා නියෝජනය කරමින් ලක්මාලි මන්ත්‍රීතුමිය අවස්ථාවේදී කතා කරන ලැබි. මම මේ වෙන විටත් ලිපි ලේඛන සකස් කරලා අවසානයි කාන්තා සංසන්දිරිය සහ ගරු කථානායකතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් නැගීටම මේ අසත්‍ය ප්‍රකාශයක් තනිකර මේ සිදු කරනු ලබන්නේ මේ සභාව නොමග යවීමට අපිට වීඩියෝ බලලා ඉවරලා දැනගන්න පුළුවන් මොකද්ද මේ එදා සිද්ධ වුණ ඇත්තම සිදු
මේ සම්බන්ධ ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය අදාළ වරප්‍රසාද ප්‍රශ්නය ලැබීමට කටයුතු කරන්න. ගරු අර්ථන මන්ත්‍රීතුමා
කථානායකතුමා මේ thank you so much මට දැනගන්න පුළුවන් ද කථානායකතුමා මගේ වරප්‍රසාද කඩනකොට තව එක්කෙනෙකුට නැගිටලා මගේ වරප්‍රසාද කඩනා කියලා ප්‍රසන් කරන්න පුළුවන් ද
කථානායකතුමා මන්ත්‍රීතුමා එතනදී වෙන ප්‍රශ්නයක් තියෙනවා. එතනදී ප්‍රොසීඩියර්ස් පිළිබඳ ගැටලුවක් තමයි කතා කරේ ගරු මන්ත්‍රීතුමා. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී 50 කටුම් පත් පිළිඳන යෝජනා ගරු විපක්ෂ නායකතුමා
මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඔබතුමාට විනාඩි දෙකක් ලබා දෙනවා.
බාධාවකින් තොරව මට මේ කරුණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා
දෙන්න. ඔබතුමාට විනාඩි දෙකක් ලබා දෙන්න ගරු මන්ත්‍රී විපක්ෂ
නායකතුමා. විශේෂයෙන්ම රජයේ යෝජනා කළා තිබෙනවා වතු ප්‍රජාවට 1350ට අමතරව රුපියල් 400ක වැඩි කිරීමක් 200ක් ආයතන හරහා සහ 200ක් රජයේ මැදිහත් වීමෙන් අත වශයෙන්ම ඒ වැඩි කිරීම පිළිබඳව අපේ ස්තුතිය අපේ
ගරු විපක්ෂනායකතුමා ඒක අයවැය විවාදයේදී ඔබතුමාට යොමු කරන්න පුළුවන් ගරු විපක්ෂනායකතුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී කෙටුම්පත් යෝජනා කිරීම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ප්‍රධාන
කථානායකතුමනි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවැනි වර කෙවීම කවදාද?
15 වෙනි. හෙට
යෝජනා දෙක පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ SR නියෝග 8හි විධිවිධානයන්ගෙන් සහ 2025 ඔක්තෝබර් 23 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි විධිවිධානයන්ගේ නිදහස් වූ යෝජනාව
සභාව එකඟද?
ආයි.